SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ අවුරුද්ද ජනවාරි මාසයේ අවසාන සිකුරාදා ලෝවටා විශේෂාංගය ගෙන එන්න අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් විශේෂයෙන්ම ලෝකයේ වටේ ගිහිල්ලා මේ ගෙවිගෙන යන සතියේ උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලා ගෙන එන අපේ ලෝවටා විශේෂාංගය සුපුරුදු විදිහටම අපේ හිතවත අවිල්ල ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝන් සුබ දවසක් ඔබට.
අයිබෝන් මදුර.
අපි අද දවසේ අපේ කතාබහ ආරම්භ කරමු සිරියාවෙන්. මේ වන විට සිරියාවේ සිටින IS ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ යුද සන්ධානය සටන් වදින බව ඔබ දන්නවා. අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳව SBS ලෝවට විශේෂාංගෙන් ඔබට වාර්තා කරලා තියෙනවා. මේ වන විට වාර්තා වෙන අලුත්ම තොරතුරු තමයි 150කට ආසන්න IS සටන්කාමින් පිරිසක් ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් මරුමුවට පත් වෙලා තියෙනවා කියලා. අමල්, අපි කැමති පළමුවෙන්ම අද ඒ පිළිබඳව විස්තරයක් දැනගන්න.
ඔව් මදුර, ඇත්තටම මේ වෙනකොට සිරියාව ඇතුලේ කටයුතු කරන මේ IS ක්‍රියාකාරීන්ගේ ඒ බලය සෑහෙන දුරට අඩු වෙමින් තියෙන වටපිටාවක තමයි මේ විදිහට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ගුවන් ප්‍රහාරයක් එල්ල කළා තියෙන්නේ. IS සංවිධානයට අයිති අවසානම වගේ බලකොටුවක ඔවුන්ගේ ප්‍රධාන කඳවුරක් ඉලක්ක කරගෙන. මෙතනදී IS සමාජිකයන් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා ඔවුන් වාර්තා කළා තියෙනවා. මේක මේ පසුගිය සතියේ ඇමරිකාව ප්‍රමුඛ ගුවන් ප්‍රහාරයකින් සිද්ධ වෙච්ච දෙයක් හැටියට තමයි ඔවුන් හඳුනලා දීලා තියෙන්නේ. ඉතින් දැනට IS සංවිධානය සිරියාවේ ඒ අනෙකුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩු වෙමින් තියෙන වටපිටාව මේ විදිහට ඇමරිකාව මේ ප්‍රහාරය එල්ල කරනකොට ඒත් එක්කම සිරියාව සහ තුර්කිය කියන ඒ දේශ සීමා අතරෙත් අපි දකිනවා තුර්කිය විසිනුත් ගුවන් ප්‍රහාර ඒ වගේම අනෙකුත් IS සංවිධානය ඉලක්ක කරගත්තු ප්‍රහාර එල්ල කරමින් තියෙන මොහොතක්. ඉතින් ඇත්තටම සිරියාවේ සහ ඉරාකයේ කියන මේ රටවල් දෙකේම IS සංවිධානයේ සමාජිකයන් ඔවුන්ගේ ක්‍රියාකාරීකාරීත්වය කිමෙන් අඩු වෙනකොට මේ විදිහට ඇමරිකාව තව ඔවුන්ගේ ඒ ගුවන් ප්‍රහාර උත්සන්න කිරීමක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. නමුත් ඇමරිකාව තවත් කියනවා සිරියාව තුළ තවත් IS සමාජිකයන් ඉන්නට පුළුවන්. ඔවුන් පසුපස ගොස් ඔවුන්ගේ ඒ බලකොටුත් විනාශ කිරීමට ඉදිරි සති කිහිපයේදී කටයුතු කරන බවත් ඇමරිකාව ඒ ප්‍රතිඥාවත් දීලා තියෙනවා.
සිරියාවට වගේම ඇෆ්ගනිස්තානයටත් IS සටන්කාමින්ගෙන් තවමත් තර්ජන එල්ලවෙමින් පවතිනවා. මේ සතියේ මැද භාගයේදී අපිට වාර්තා වුණා සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ ඇෆ්ගනිස්තානයේ කාර්යාලයට IS සංවිධානයේ සමාජිකයින් ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා, මරාගෙන මරන ප්‍රහාරයක්. මේ ප්‍රහාරයෙන් පස්සේ සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ මෙහෙම් කටයුතු, ඇෆ්ගනිස්තානයේ පුරා සිද්ධ වෙච්ච මෙහෙම් කටයුතු තාවකාලිකව නතර කළා තියෙනවා. මේ සිද්ධියට හේතුපාදක වෙච්ච කාරණා මොනවද?
මේක තමයි මදුර අපි දකින්න දැන් මැද පෙරදිග රටවල් වල IS සංවිධානයේ ඒ බලය කෙබෙන් කෙබෙන් අඩු වෙනකොට ඔවුන් අනෙකුත් ස්ථානවල මේ විදිහ ප්‍රහාර එල්ල කිරීම වැඩි වෙන බවක්. අතරම විශේෂයෙන්ම බටහිර රටවල තේ එකම මේ බුද්ධි අංශවලිනුත් මීට කලිනුත් වාර්තා වෙලා තිබුණා. ඒ අනුව තමයි අපි දකින්නේ අෆ්ගනිස්තානයේ ජලලබාඩ් නුවර සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ කාර්යාලයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ තිබුණේ. අතරම මෝටර් රථයක් මේ සේව් ද චිල්ඩ්‍රන් කාර්යාලය ඉදිරියට ගෙනල්ලා පුපුරවා හැරලා ඊට පස්සේ IS සංවිධානයේ සමාජිකයන් වෙඩි තබමින් සේව් ද චිල්ඩ්‍රන් කාර්යාලය ඇතුළට කඩා පැනලා ප්‍රහාරයක් එල්ල කළ තිබුණා. ඉතින් මෙතන අපිට දැනගන්න තියෙන විදිහට මේ ප්‍රහාරයෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ තිබුණා. මේ 3 දෙනාම සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ සේවකයන්. ඊට අමතරව තවත් සෑහෙන පිරිසක් තුවාල ලැබුවයි කියලා 30කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබලා රෝහල්ගත කරන්නට සිද්ධ වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට සේව් ද චිල්ඩ්‍රන් ආයතනයට මේ ප්‍රහාරය එල්ලවීමත් සමගම මේ වෙනකොට ඔවුන් රට පුරාම ක්‍රියාත්මක කරපු ඒ සහන කටයුතු දැනට අත්හිටවලා තියෙනවා. ඒ වගේමයි අනෙකුත් ජාත්‍යන්තර ආයතනත් මේ ප්‍රහාරයෙන් පස්සේ තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඒ ඇතිවෙලා තියෙන අලුත් අර්බුදකාරී තත්ත්වය නිසා තමන්ගේ කටයුතු එක්කෝ අත්හිටවීම එහෙම නැත්නම් ඒවා අඩු කිරීමක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා.
ඔව් මල්ලා, ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරින්. ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර තියෙන සුකෝබභෝගී හෝටලයකට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා කියලා. අපි කැමති ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න.
අතන මේක පළවෙනි ප්‍රහාරය. ඒක සිද්ධ වෙන්නේ කාබුල් දුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේ ඉලක්ක කරගෙන. අතන ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේ කියලා කියන්නේ කාබුල් නුවර තියෙන ඉතාමත්ම පැරණිම සුපිරි හෝටලයක් ඇටට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ එක්කම මේ හෝටලේ සෑහෙන පිරිසක් විදේශිකයන් නතර නවාතැන් ගන්න ස්ථානයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ ප්‍රහාරය එල්ල කළා තියෙන නම් IS සංවිධානය නෙමෙයි, මේකේ වගකීම දැනට බාර අරගෙන තියෙන්නේ අෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වෙන තලිබාන් වරු. ඔවුන්ගේ ඇත්තටම ක්‍රියාකාරීත්වය සෑහෙන දුරට දුර්වල වෙලා තිබුණ පහුගිය කාලේ. ඉතින් ඔවුන් තවමත් අෆ්ගනිස්තානය තුළ ශක්තිමත්ව ඉන්නවා කියලා ඒ පෙන්වීම සඳහා මෙවැනි ප්‍රහාරයක් එල්ල කරයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම හෝටලයට ලබා දීලා තිබුණේ පෞද්ගලික ආරක්ෂක සමාගමක ඒ ආරක්ෂක සේවාවන්. ඉතින් ඒ ආරක්ෂක බටෙන් මඩපවත්වාගෙන ඔවුන්ට ප්‍රහාර එල්ල කරගෙන ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට පිවිසිලා 40 දෙනෙක් ඝාතනය කරයි කියලා අපිට වාර්තා වෙන්නේ. ඒකෙන් සෑහෙන පිරිසක් බහුතරය විදේශික ජාතිකයන් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේකත් ඇත්තටම තලිබාන් වරුන් විසින් මෑත කාලයේදී කරපු දරුණුතම ප්‍රහාරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒකටත් හේතුව අනෙකුත් රටේ අනෙකුත් ස්ථානවල තලිබාන් වරුන්ට විශේෂයෙන්ම බටහිර බලවතුන්ගේ ඒ සන්ධානයෙන් ක්‍රියා කරන ඒ ඔවුන්ට විරුද්ධව කරන යුද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට ඔවුන් මේ විදිහට සිවිල් වැසියන් සිටින ස්ථාන ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල කරයි කියන ඒ නිගමනය තමයි මේ වෙනකොට අපිට කරන්න තියෙන්නේ.
අපි කතා බහ කරමින් පසුවන්නේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා සමග ගෙවි යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු ලෝවට අවශේෂංගෙන්. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පවතින සීතල යුද්ධය පිළිබඳව. මේ යුද්ධයේ විටින් විට මතුවෙන කාරණා අපි SBS ලෝවට අවශේෂංගෙන් ඔබ වෙත නිරන්තරයෙන්ම ගෙනෙනවා. වාර්තා වන අලුත්ම ප්‍රවෘත්තිය තමයි ඇමරිකාව තවදුරටත් උතුරු කොරියාවට සම්බාධක පනවලා තියෙන, විශේෂයෙන්ම මේ ඛනිජ තෙල්, ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, ඒ වගේම වානේ වර්ග අපනයනේ සීමා කරලා තියෙනවා. හැබැයි මේ සීමා වෙනත් දිශාවකට, මේ සම්බාධක වෙනත් දිශාවකට තමයි මේ පාර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු රජය යොමු කරලා තියෙන්නේ. අමල්, මේක කොහොමද උතුරු කොරියාවට බලපාන්නේ සහ චීනයට සහ රුසියාවට බලපාන්නේ?
හොඳට මෙතන ඇත්තටම අපි දකිනවා පැති දෙකකින් උතුරු කොරියාව සම්බන්ධයෙන් මේ කතාව ඉදිරියට එනවා. එක අතකින් උතුරු කොරියාව දැන් දකුණු කොරියාවත් සමග මේ අවුරුදු 70කට අධික කාලයක් විරසක වෙලා තියෙන හතුරන් හැටියට සිටින මේ රටවල් දෙක ලබන මාසේ ආරම්භ වෙන්නට තියෙන ඔලිම්පික් සීත ඍතු ඒ ක්‍රීඩා උත්සවයට සහභාගී වීම තුළින් දෙරට අතර යම් කිසි විදිහකට මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඉතින් ඒකටත් සමගාමීව අපි දකිනවා ඇමරිකාව මේ අවස්ථාවේදී උතුරු කොරියාවට සම්බාධක පනවන එකට අමතරව උතුරු කොරියාවට භාණ්ඩ හා සේවා සපයන චීන සහ රුසියානු සමාගම් වලට දැන් කෙලින්ම ඒ සම්බාධක ඇති කිරීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට චීනය සහ උතුරු කොරියාව කියන දේශ සීමාව අතර ක්‍රියාත්මක වෙන සමහර චීන සමාගම්, ඒ වගේම රුසියානු සමාගම් වලට ඒ ආයතනවල ප්‍රධානීන් නම් කරමින් ඔවුන්ට දැන් සම්බාධක ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනේ අලුත්ම උපක්‍රමය වෙලා තියෙන්නේ උතුරු කොරියාවට තවත් බලපෑම් කිරීම සඳහා. ඇතරම් මෙතන සාම වැඩපිළිවෙලකට ඔවුන් කරගැනීමේ ඒ බලාපොරොත්තුෙන් ඔවුන්ට එරෙහිව තියෙන සම්බාධක මේ විදිහට තවත් උත්සන්න කළ තියෙනවා. අපි දැක්කා බදුර මීට දැන් මාස කිහිපයකට කලින් ඉඳන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම උතුරු කොරියාව සම්බන්ධයෙන් මේ සම්බාධක උත්සන්න කරලා තියෙනවා. අපි කල්පනා කරා මීට වඩා කොහොමද මේක උත්සන්න කරන්නට හැකියාවක් තියෙනවද කියලා. නමුත් අපි දැන් දකිනවා උතුරු කොරියාවට වක්‍රව හෝ භාණ්ඩ හා සේවා සපයන ආයතනයන්ට ඒ සමාගම් වලට දැන් ඇමරිකාව විසින් මේ විදිහට තහංචි පනවමින් යනවා.
ඊළඟ අවධානය අපේ අසල්වාසී රට ඉන්දියාවටයි. ඔබ දන්නවා ඉන්දියාවේ සාමාන්‍යයෙන් ආන්දෝලනාත්මක කතා ප්‍රවෘත්තියක් පදනම් කරගෙන නිෂ්පාදනය වෙච්ච, නිර්මාණය වෙච්ච චිත්‍රපට එළිදැක්වීමේදී ඒ සඳහා විශාල විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙන රටක්. ඉන්දියාවේ තවත් විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් වන සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කරපු පද්මාවති චිත්‍රපටයටත් මේ ඉරණමත් වුණා. මේ චිත්‍රපටය නමුත් මේ සියලු බාධක බිඳගෙන ඊයේ දවසේදී ඉන්දියාව ඇතුළු ලෝපුරා අනෙකුත් රටවල්වල තිරගත වීම ආරම්භ වුණා. මුලින් පද්මාවති වුණත් මේ චිත්‍රපටයේ නම පසුව පද්මාවත් කියලා මේ විරෝධතා හමුවේ වෙනස් කරන්නට අධ්‍යක්ෂ සහ නිර්මාණ මණ්ඩලයට සිද්ධ වුණා. මේ චිත්‍රපටය තිරගත කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දුන්නයින් පසුව ඊයේ දවසේදී මේ චිත්‍රපටය ඉන්දියාව පුරා තිරගත වීම ආරම්භ කිරීමත් සමග නැවතත් උද්ඝෝෂණ සහ විරෝධතා මතුවුණා කියලා අපිට ඉන්දියාවෙන් ප්‍රවෘත්ති වාර්තා වෙනවා. අමල්, දැනට පවතින තත්ත්වය අපි දැනගන්න කැමතියි.
ඔව් මදුර මේක ඇත්තටම අපූර්ව කතාවක්. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන කාලේ ඉඳලම ඉන්දියාවේ විශේෂයෙන්ම හින්දු අන්තවාදීන් මේ චිත්‍රපටය තහනම් කිරීමට විශාල පියවර ප්‍රමාණයක් අරගෙන තිබුණා. ඔවුන් ඇත්තටම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගිහිල්ලා තිබුණා මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම වළක්වන්නට. පద్මාවතී කියන හින්දු ජාතික රජිනක් මුස්ලිම් රජෙක් සමග සිවිච්ච මිත්‍රත්වයක් පදනම් කරගෙන තමයි මේ ඒ කතාව තමයි මේ චිත්‍රපටයේ හරය වෙලා තිබුණේ. ඉතින් මේ චිත්‍රපටය පිළිබිඹු කරන්නේ ඇත්තටම මේ හින්දු රජින සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් නිරූපණය කරනවායි කියන චෝදනාව මත තමයි මේ හින්දු අන්තවාදීන් මේ පద్මාවතී කියන චිත්‍රපටය තහනම් කරන්නට උත්සාහ කරේ. නමුත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඩ දුන්නේ නැහැ. ඒ එක්කම ඉන්දියාවේ ඒ රඟුම් පාලක මණ්ඩලයත් මේ චිත්‍රපටය ඉතාමත්ම සුළු වෙනස්කම් කීපයකට භාජනය කරලා මේක මේ ප්‍රදර්ශනය කිරීම අනුමත කරලා තිබුණා. ඉතින් ඒ එවැනි වටපිටාවක් තුළ තමයි අපි දුටුවේ පහුගිය දින කිහිපෙම ඉන්දියාවේ නගර කිහිපයක විශේෂයෙන්ම ගුජරාත් ප්‍රාන්තේ, ඒ කියන්නේ නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ කුට්ටාසේ ඔහුගේ ප්‍රාන්තේ බොහොම කැරලි පොරාහන සෑහෙන ප්‍රමාණයක් ඇති වුණා. විශේෂයෙන්ම රාජදීපලවල විනාශ කිරීම, බස්ට්‍රප්ත සහ අනිකුත් මෝටර් සයිකල් කාර් මේවා ගිනිත බීම් වගේ දේවලුත් ප්‍රධාන නගරවල සෑහෙන ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ එක්කම මේ චිත්‍රපට ශාලාවලට දැඩි පොලිස් ආරක්ෂාව සලසන්නට සිද්ධ වුණා. මොකද මේ අන්තවාදීන් චිත්‍රපට ශාලාවලටත් ප්‍රහාර එල්ල කිරීමට තර්ජනය කළා තිබුණා. ඒ එක්කම මේ චිත්රපටයේ ඒ රජිනගේ චරිතය රඟපාන නිලියටත් මරණ තර්ජන ලැබිලා එල්ල කළා තිබුණා. ඒ කාරණා සැලකිලට අරගෙන චිත්‍රපටය පළමුවෙන්ම ඊයේ ප්‍රදර්ශනය කරන අවස්ථාවේදී ඉන්දිය පොලිසිය දැඩි ආරක්ෂාවක් සලසලා තිබුණා මේ සිනමා ශාලාවලට. ඉතින් චිත්‍රපටයේ පළවෙනි දවසේ ප්‍රතිචාර බලපුවාම නම් ඒක හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. නොහිතපු විදියට මේ චිත්‍රපටයේ නැරඹීම සඳහා විශාල සංඛ්‍යාවක් පැමිණලා තිබුණා. ඉතින් එක්තරා විදියකට මේ චිත්‍රපටයට විරෝධය පාමින් රට පුරා ඇතිවෙච්ච ඒ විරෝධය එක්තරා විදියකට මේ චිත්‍රපටයේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මේ විදියට සුබ වෙන්නටත් සමහර විට ඒක දායක වන්නටත් ඇති.
අපි අද දවසේදී SBS ලෝවට අවශ්‍යංගෙන් අවසාන වශයෙන් කතා බහ කරන බලාපොරොත්තු වෙන ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රවෘත්තියක් පිළිබඳව. නමුත් මේ ප්‍රවෘත්තිය කනගාටුදායි ඛේදජනක ප්‍රවෘත්තියක්. ඊයේ දවසේදී වාර්තා වුණු ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක්. ඇමරිකාවේ ඔලිම්පික් කමිටුවත් එක්ක අත්වල් බැඳගෙන ජිම්නාස්ටික් ක්‍රීඩාවට අදාළව ඇමරිකාවේ ප්‍රධාන වෛද්‍යවරයෙකු විදිහට කටයුතු කරපු පුද්ගලයෙකුට ඊයේ දවසේදී ඇමරිකානු අධිකරණය විසින් වසර 175ක් දක්වා නියම වුණු සිරදඬුවම් නියම කරා. අමල්, මේ තීන්දුවට යටින් තියෙන ඉතාම කනගාටුදායි ඛේදජනක කතාවක්, විශේෂයෙන්ම මේ කුඩා ගැහණු දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමක්, අපි කැමැති මේ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් ඔබගෙන් ලබා ගන්නට.
මදුරු, මේක ඇත්තටම සුවිශේෂ කතාවක්. මොකද මේක අපිට විශ්වාස කරන්නටත් අමාරුයි. ඇමරිකාව වගේ රටක කොහොමද මෙවැනි වෛද්‍යවරයෙක්, විශේෂයෙන්ම ඒ රටේ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වෛද්‍ය පහසුකම් සපයපු මේ වෛද්‍යවරයා අවුරුදු ගණනක් තිස්සේ කුඩා දැරියන් ලිංගික අපයෝජනයට ලක් කළා කියලා ඔහුට චෝදනා එල්ලලා තිබුණා. ඉතින් මෙතන අපිට අදාහගන්න බැරි කාරණාව තමයි මෙතරම් දීර්ඝ කාලයක් කොහොමද ඇමරිකාව වගේ රටක මේ වෛද්‍යවරයා මේ විදිහට ඒ තමන් කුඩා දරුවන් ලිංගික අපහරණයට ලක් කිරීම පවත්වාගෙන ගියේ බලධාරීන්ට ඒ ගැන දැනුවත් නොවි. මේක ඇත්තටම 2016 එක ක්‍රීඩිකාවක් විසින් කරපු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වාගෙන ගිහිල්ලා තමයි පසුව මේ විදිහට ඔහු සම්බන්ධයෙන් උසාවියේ කුඩා දැරියන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මේ විදිහට ඔහුට චෝදනා එල්ල කරලා ඒ චෝදනාවට ඔහු වරදකරු කරලා අවුරුදු 175ක අවමයකට ඔහු හිරේට නියම වුණේ. නමුත් ඊට අමතරවත් මදුර, ඔහු අසභි චිත්‍රපට එහෙම නැත්නම් ළමුන් සම්බන්ධයෙන් අසභි දර්ශන තමන් ළඟ පවත්වාගෙන ගියා කියන චෝදනාවට මීට කලින් ඔහු වරද පිළි අරගෙන ඒකට ඔහු හිරබත් කමින් සිටින අවස්ථාවක තමයි මේ විදිහට මේ අලුත් චෝදනා මත ඔහුව උසාවියට ගෙනල්ලා වරදකරු වෙන්නේ. මෙතන තවත් විශේෂ කාරණාවක් වෙන්නේ මේ අවස්ථාවේදී නඩුව පවරපු මුල් අවධියේදී ඔහුට විරුද්ධව චෝදනා එල්ල කරේ කාන්තාවන් 7 දිනක් නැත්නම් 6 දිනක් පමණයි. නමුත් මේ නඩුව ඉදිරියට යන අවස්ථාවේදී ඔහු විසින් අපයෝජනයට ලක්වෙච්ච තවත් සෑහෙන පිරිසක් ඉදිරියට පැමිණිලා විවෘත උසාවියේ ඔවුන් සාක්ෂි ලබා දුන්නා. ඉතින් මේ විදිහට ඒ සාක්ෂි ලබා දුන්න සංඛ්‍යාව 200කට ආසන්න වුණ අවසානයේදී ඒ සාක්ෂි වලට අහුම්කන් දුන්නු විනිසුරුකාරවරිය ඇය ප්‍රකාශ කරේ මේ ලැරි නස කියන අවුරුදු 54ක මේ වෛද්‍යවරයා කිසිම විදිහකින් නැවතත් සමාජයට ඇතුළු වීමට නුසුදුසු පුද්ගලයෙක්. ඒ නිසා ඔහු කිසිම විදිහකින් හිරගෙදරකින් එළියට දැනිය යුතු නැති පුද්ගලයෙක් හැටියට හඳුන්වලා මේ විදිහට දීර්ඝ ස්ථිර දඬුවමක් ඔහුට නියම කරා. ඉතින් දැන් මේකෙන් මේ නඩුව ඇත්තටම මදුර මෙතනින් අවසාන වෙන්නේ නැහැ. මොකද මේ ඔහුගෙන් අපයෝජනයට ලක් වෙච්ච ඒ දැරියන් සෑහෙන පිරිසක් මේ වෙනකොට ඔවුන් ඇත්තටම මිචිගන් විශ්වවිද්‍යාලයටත් ඒ එක්කම ඔලිම්පික් බලධාරීන් සම්බන්ධයෙනුත් ඉදිරියේදී නඩු කටයුතු ආරම්භ කරන්න නියමිතයි. මොකද මෙතරම් කාලයක් මේ බලධාරීන්ගේ අනුදැනුම නැතිව ඔහු මේ කොහොමද මේ කටයුත්ත කරේ, ඒකට වග කියන්නට ඕනේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.
හොඳයි, ඒ සමගින් අද දවසේදී ලෝවට අවශේෂාංගේ නිමාවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපිත් සමග සුපුරුදු විදියට සම්බන්ධ වුණේ අදත් AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට බොහොමත්ම ස්තුතියි මේ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.